Honorable Ravi Karunanayake, you have 17 minutes.
I'm being 18 has been reduced, yes. Your Deputy Speaker. I guess you'll be magnanimous being in the Colombo district. Thank you very much, Deputy Speaker. මම මේ කතා කරන්නේ තාමත් වැදගත්ම අමාත්‍යංශයක් සම්බන්ධයෙන් මේ රටට විදේශ විනිමය ඉතාමත් අමාරු කාලෙක ඉතාමත් වැදගත් ශ්‍රේෂ්ඨ තුනකින් නායකත්වය දෙන්න අපේ ඇමති විජිත හේරත් මැතිතුමාගේ වැඩපිළිවෙල ගැන අපි කතා කිරීමල අපි මේ අවස්ථාවේදී මම සතුටු වෙනවා ප්‍රථමයෙන්ම අපි කතා කරොත් මේ විදේශ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මම හිතන විදියට මේ සම්බන්ධයෙන් කළ යුතු දේ තමයි අපි පුළුවන් තරම් නිල අගයක් එකතු කරලා වැලියු ඇඩ් කරලා අපේ වොකේෂනල් ස්කිල්ස් ඩෙවලොප්මන්ට් කරගෙන අපි මේ අය පිටරට එවන එක තමයි අවශ්‍ය වන්නේ. නිකුරණේ රුව සේවකයන් වශයෙන් යාවනට වැඩිය අපි නොම්බර ගිහිල්ලා මේක විදේශ විනිමයක් උපයනට වැඩිය අපි මීට වැඩිය තාක්ෂණයක් එකතු කළ අනේක මා හිතන විදිහට අපි කතා කරලා තියෙනවා වගේම ක්‍රියාවට දමන්න අවශ්‍යයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි ඉංග්‍රීසි ඉගෙනුවත්කම දුන්නොත් අර ෆිලිපීන් රටෙන් ලෝකයට තරණය කළ ගන්නවා පුළුවන් වගේ මේ ක්‍රමයේ අපි අනුගමනය කරොත් රටටත් ඔබිනයි මහිතර විද විදේශ විනිමය ලබා ගන්න පුළුවන් හේතුවක් සහගත වේවි. ඒ වගේම මේ අවුරුද්දේ 2024 US ඩොලර් බිලියන් 6.58ක් ලැබිලා තිබෙනවා. මීට පෙර අවුරුදු වල 5.97යි ඊට පෙර 3.79යි. අපි ඉලක්ක කරන අවශ්‍ය වන්නේ මේ අවුරුදු පහ සලස්මක් තුල මාසයකට 700 750 මේ අවුරුද්දේ ලබා ගන්නවා නම් මාසයකට ඒ කියන්නේ බිලියන් 8ක් විතර එහෙනම් අවුරුදු 5කින් අපට අඩු ගානේ 2030 වෙනකොට US ඩොලර් බිලියන් 15ක් ලබා ගත යුතුයි මේ කල යන්නේ ඉන්දියාවේ මේ මොහොතේ කතා කරන බිලියන් US ඩොලර් බිලියන් 128ක් non resident indians ලගින් රටට ලැබෙන එක අපි ආදර්ශය කරගෙන අපි මේ අවස්ථාව පාවිච්චි කරමු මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් මොකද මේකේ
අනුර රවි කොන්නානායක you have extra 3 minutes
Thank you very much, Deputy Speaker. ඒ සම්බන්ධයෙන්ම අපි මේ අවස්ථාවේදී මම ඇමතිතුමාගෙන් ඉල්ලනවා මේ අය 100ට 100ක් විදේශ විනිමය මේ රටට ගෙන්නනවා වගේම කිසිම දිරිගැන්වීමක් එයාට කරලා නැති එක තමයි තිබෙන්නේ. අපි මේ රටේ අපනයන කරුවන්ට යමක් දෙනවා වගේම මේ අයට අන්තිමට එයාපෝර්ටින් එන ඒ ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක විතරක් කොහේ US ඩොලර් 150 200ක් දෙන එක විතරයි තියෙන්නේ. ඉතින් මා හිතන විදිහට දිරිගැන්වීමක් හැටියට කරුණා කළා මේ අවස්ථාව අපි පාවිච්චි කරන්න අවශ්‍යයි ඒ සම්බන්ධයෙන්. ඒ කියන්නේ දිකරුනේ ඩොලර් 1000ක් ගෙන එක නෙමෙයි ලක්ෂයක් ලක්ෂයකමාරක් ගේන අයට දිරිගැන්වීම් වැඩපිළිවෙලක් ඇති කරන්න අවශ්‍යයි. ඒ වගේම එයාපෝර්ට් එකේ ඩියුටි ෆ්‍රී ඇලවන්සස් වැඩි කරන එක මා හිතන්නේ අවශ්‍යයි. මොකද මෙහෙ දුන්න නැත්නම් කොහොමත් පිටින් ගනල්ලා ඒ අනිත් රටවල් වලින් ගනල්ලා මේක කොහොමත් ලංකාවට CPH වෙනවා. එතකොට අපිට පුළුවන් නම් මේක VIP සර්විස් එකක් වගේ ඒ යම් විදියකින් මෙන්න මෙච්චර ප්‍රමාණයක් රටට නීත්‍යානුකූල බැංකු ක්ෂේත්‍රෙන් ගේන්න පුළුවන් නම් මා හිතන විදියට ඒක නිල වශයෙන් එකතු වෙන රටට ඔබින වැඩපිළිවෙලක් ලෙස මා හිතන විදියට මේ අවශ්‍ය ඒක මම යෝජනා කරනවා. අමතුමා මම ඊට පසුව ඊට වැඩිය වැදගත් ක්ෂේත්‍රයක් ලෙස තමයි මම හිතන්නේ රෙමිටන්සස් මේ රටේ බිලියන් 7ක් විතර මේ අවුරුද්දේ එන ගමන මේක තව දිරිගැන්වීමක් ඇති කළ යුතුමයි. නමුත් ඒ වගේම ටුවරිසම් විදේශ විනිමයක් උපයන ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක් 2024 අපර ලක්ෂ 21ක් ඇවිල්ලා තිබෙනවා US ඩොලර් බිලියන් 2.5ක් විතර උපයගෙන ඒ වගේම 2025 පුරාකතනය කළා තියෙනවා ලක්ෂ 25ක විදේශ සංචාරක ප්‍රමාණයක් රටට එන්න US ඩොලර් බිලියන් 3.5ක් ඒ වගේම අපි මේ ඉදිරියේ තියෙන ප්‍රොග්නොසිස් එක අනුව පුරෝකථන යනුව 2030 වෙනකොට මිලියන් 10ක සංචාරක කර්මාන්තයේ දිනු කරන්න පුළුවන් නම් අප රට අපේ තියෙන මේ ණයගත භාවයෙන් එළියට එන්න පුළුවන් ලොකුම කටයුත්තක් ලෙස මම හිතන්නේ මේ අවස්ථාවේ මම මතක් කරන්නේ ඩොලර් 12 බිලියන් US ඩොලර් බිලියන් 12 15 අතර ඉලක්කය කළා 2030 වෙනකොට කරන්න පුළුවන් නම් මේ කරන්න පුළුවන් නෙමෙයි කරන්න ඕනේ කමක් තියෙනවා නම් අපි වැඩ කරන්න අවශ්‍ය වන්නේ කොහොමද නමුත් මේ සම්බන්ධයෙන් හුඟක් දුර්වලතා තියෙනවා එතුමා මේ රටේ තියෙන එයාපෝට්ස් අපිට ඉන්ටර්නැෂනල් එයාපෝට්ස් තුනක් තිබ්බට මේක වැඩ කරන ආකාරය කරුණායක අද ඉතාමත් හදබදයක් ඇති වෙලා තියෙනවා මම දන්නවා බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ දැන් සංවර්ධනය කරගෙන යනවා නමුත් ජයිකා එක සම්බන්ධයෙන් මේකේ පුළුවන් තරම් ඉක්මනට දැන් ඒගොල්ලෝ අස්සම් කළ තියෙන ණය දෙනවයි කියලා මේක පටන් අරන් කටයුතු කරේ නැත්නම් අපිට එක පැත්තකින් සංචාරක කර්මාන්තේ එන්න පටන් ගත්තට ඒක ඔරොත්තු දෙන්නේ නැති වෙයි එයාපෝට් එකේ ඉදියට එන්න පුළුවන් වැඩපිළිවෙලක් එතකොට මේ රටේ අපිට දැනට තියෙන එයාලයින්ස් 38යි මේ රටට එන එක අපි වැඩි කරන්න අවශ්‍ය ෆ්‍රීක්වෙන්සිස් වැඩි කරන්න අවශ්‍යයි දැන් කටායාවේස් සුමානකට මහිතනේ ෆ්ලයිට් පහලොක් දාසයක් විතර තියෙනවා. මේ වගේ අපට පුරුවන්නන් අපෙන් ඇත්තල තිබ කේල්ලෙම් ආෆ්‍රාන්ස් මේ වගේ අපට ගෙන්න්න ගන්න පුළුවන්නන් රටට ඒකේ හොඳ සංඥාවක් යනවා ලෝක වටේ මෙන්න මේ වගේ යාලයින් සෙනවායි කියලා. හැබැයි කරන ගමනම අපේ ඩොමස්ටික් යාලයින් සති කරන්න ඕනේ. ඩෙපියුටි ස්පීකර් මං හිතන විදිහට අද සිංගප්පූරුවෙන් ජෙට් ඇවිස්කේ එන්න පුළුවන් රුපියල් 40,000ට 50,000ට මාලදීවෙන් රුපියල් 55,000ට නමුත් අපේ කොළඹ ඉඳන් ඩොමෙස්ටික් එයාලයින්ස් වලින් යන්න අවශ්‍ය වෙන යාපරේට හරි මඩකලපුවට හරි හම්බන්තොටට ඒකට රුපියල් 75,000ක් යනවා මේ ඩොමෙස්ටික් එයාලයින්ස්. ඉතින් ඒ සම්බන්ධයෙන් අපට කොම්පනි 9ක් තිබ්බට අද දුවන්නේ 2යි. දුවන්නේ යනකොටත් ඒගොල්ලොන්ගේ ගමනට යනවා මිසක් ෂෙඩියුල් ෆ්ලයිට්ස් ඇති කරලා. මේව තමයි අපි ලොස් ලීඩර් පොලිසියක් වශයෙන් කටයුතු අභ්‍යන්තරව කටයුතු කිරීමට කිසි බාධාවක් නැහැ කියලා මම මේ අවස්ථාවේ අදහස් කරනවා. ඉතින් ඒ නිසා මා ඇමතිතුමාගේ ඉල්ලනවා වැඩ කරන්න පුළුවන් ඇමතිවරයෙක් වශයෙන් කරුණාකරලා පෑන් පාරෙන්න මේ ඩොමෙස්ටික් එයාලයින් හෙලි ටුවර්ස් එකේ තිබ්බා. නමුත් ඒක එදා ඒ කාලේ වැඩ වුණාට මං හිතන විදිහට ජාත්‍යන්තර මට්ටමේ එයාර් ෆෝස් එකෙන් දුවන්න බැරි තත්ත්වයක් තිබෙනවා. නමුත් ඒකේ පුද්ගලික කොම්පනියක් වශයෙන් ඒක ලියාපදිංචි කරලා ඒ ක්‍රමය නැවත අනුගමනය කරොත් මා හිතන විදිහට සංචාරක කර්මාන්තයට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම මං එදා කතා කරපු අවස්ථාවේදී කාර්ක සභාවේ මේ booking.com මේ තුල අපේ අගෝඩා වෙන්න පුළුවන් Airbnb වෙන්න පුළුවන් .com booking services වෙන්න පුළුවන් මේවා ලියාපදිංචි කරන්න. අද එන සල්ලි ටික ඒ රටේ තියෙනවා මිසක් මේ රටට 100ට 10ක 12ක විතරයි තිබෙන්නේ. ඉතින් සංචාරක ආවට ඔලු ගෙඩි දැක්කට ඩොලර් ටික තාම රටින් පිට තිබෙන එක තමයි තියෙන ලොකුම බාධාව. මම හිතන්නේ නියෝජ කතානායකතුමා දැකලා ඇති මේ සම්බන්ධයෙන් නොයෙක් ප්‍රවෘත්ති තිබෙනවා. කරුණාකරලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ විතරක් නෙමෙයි මේ රටේ අපි සංචාරකෙක් රටට ආවට පසුව වෙනින් රටවල් ආදේශ කරොත් අපි බැලුවොත් සිංගප්පූර්, තායිලන්තය, මලේසියාව, පුකේට්, බාලි මේ සම්බන්ධයෙන් එයාපෝර්ට් එක බැස්සට පස්සේ අපිට තියෙනවා කොහෙද යන්න තියෙන්නේ රට පුරා මොනවද කරන්න තියෙන්නේ මේ දැනුවත්කමේ තොරතුරු ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකක් මා හිතන විදිහට මේ ජාත්‍යන්තර කුවන් තොටු පොළවල් වල ඇති කරොත් ඒක රටට ඔබිනයි ඒ විදේශ සංචාරකයන්ටත් ඒක ඔබිනයි. මොකද හැමදේම අපි සෝෂල් මීඩියා බල බල යන්නේ නැති තවක් තියෙන්නේ මේකේ හાર્ඩ් කොපියක් එක්ක කටයුතු කරන එක මා හිතන විදිහට මේක සංචාරක කර්මාන්ත හොයාගන්න පුළුවන්. හරි මේකේ ක්‍රෙඩිට් කාඩ්යක් දීලා මෙන්න මේ ප්‍රමාණය ගන්න පුළුවන්. මොකෝ තියෙන ලොකුම බාධකේ අද ඇමතුමා මේ සංචාරකය ගියාම අපි කියමුකෝ ට්‍රයංගල් සිටි එකට කල්චරල් ට්‍රයංගල් මේවා එකට හරි සීගිරියට හරි කොහේ හරි ගියොත් ඒකේ ගසා කෑමක් ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් පේනවා මේ සුද්දෙක් ඩොලර් 150ක් ගෙවනකොට එයාට ඒ වගේම ලක්ෂ 150ක වියදමුකුත් යන වෙනින් අනවශ්‍ය ප්‍රශ්න තුලින්. ඉතින් මේ සම්බන්ධයෙන් ලේසි කළ තිබ්බනම් රිපීට් ටුවරිසම් එන්න පුළුවන් වේවි රටට. ඒ වගේම තමයි මේ රටේ අතිතාල පහසුකම් දැන් කොළඹ ඉඳන් යනවන යම් තැන්වලට ඉතා සීමිත හොටෙල් ප්‍රමාණය තමයි මේ ගමන තුල යන්නේ. සාමාන්‍යයෙන් ටුවරිස්ලා ආවම යම් ක්වලිටි එකක් මේන්ටේන් කරනවා. ටොයිලට්ස් නෑ, හොයාගන්න තොරතුරු නෑ. ඉතින් මං හිතන විදිහට මේක යෝජනා කරන්න. ඔබතුමාලා දේශීය නිෂ්පාදනය ගැන කතා කරනවා, ව්‍යවසායකයන් ගැන කතා කරනවා. මෙන්න දිරිගන්වන්න පුළුවන් අවස්ථා ගණනාවක් තිබෙනවා. මේක තුලින් අපි ඇති කරන්න අවශ්‍යයි. ඒ වගේම අද හොටෙල් කර්මාන්තය තුල අද කඩාවැටීමක් තියෙනවා. කඩාවැටීමක් තිබෙන්නේ ඔලුගෙඩි ආවට හොටෙල් වල ඉතාමත් පරිණිභාවයක් තියෙනවා. දැයිද වෑරන්ටි ඔෆ් ද හොටෙල්ස් ඒක අද පේන්න තියෙන දෙයක්. ඒ නිසා පුළුවන්තර ඉක්මනට මේ ඉඩම් ටික මේ හොටෙල් කම්පැනිවට ගෙනල්ලා අඩුගානේ ඒගොල්ලන්ට ප්‍රදානය කරන්න පුළුවන් නම් නැත්නම් ඔප්ෂන් කරන්න පුළුවන් නම් නැත්නම් ඕන ක්‍රමයකට මතකයි ඔබතුමා ගිහිල්ලා මම හිතන්නේ ගාල්ලේ හෝටලයක් විවෘත කරන අවස්ථාවේදී ඔබතුමා කියපු දේවල් මම හිතන්නේ අන්න ඒ වගේ ඔබින මට්ටමට මේකේ හොයලා බලලා තැන්වලට දෙන්න පුළුවන්. ඒ ආදේශ ඒ ආයෝජකයන්ට ඒක දිරිගැන්වීමක් වෙනවා. අද ලංකාවේ පුද්ගලයෙක්ට ලේසියෙන් ගන්න පුළුවන් හැකියාවක් නැහැ. නමුත් පිටරට එක්කෙනෙක් ඇවිල්ලා ඒගොල්ලන් කල්බදු ක්‍රමයේ ලීසින් සිස්ටම් එකේ 99% බදු ගෙවන්නේ නැහැ. 99%කට සුද්ධට රටක් බාර දීලා අන්තිමට වෙන්නේ මේ රටේ නිල වශයෙන් බදු ලැබෙන්නේත් නැහැ. ඒ අයට ඕන විදිහට කටයුතු කිරීමක් ඇති වීගෙන යනවා. ඉතින් මේක දේශ නිෂ්පාදනය ඇති කරන්න මේක පුළුවන් තරම් ඒක මෙහෙම ප්‍රචලිත කරන්න පුළුවන් නම් මා හිතන විදිහට මේක ඔබින තත්වයක් වෙනවා. එතකොට මා හිතන විදිහට හොටෙල් තුල අපිට මේ ග්‍රේඩින් ඇති කරන්න අවශ්‍යයි. අද ඒක යම් විදියක 25,800ක් තමයි ග්‍රේඩ් කරලා තියෙන්නේ. නමුත් මීට වැඩි ප්‍රමාණයක් රටට එන නිසා මා හිතන විදියට ඔබතුමාලා මේක සංචාරක කර්මාන්තය කනගාටුයි සංචාරක ටුවරිස් බෝඩ් එක තුලින් මේක මැන්ඩේට් කරන්න අවශ්‍යයි. මේක ලියාපදිංචි කළ යුතුයි, ශ්‍රේණිගත කළ යුතුයි කියන එක. මොකද ඒකෙන් යම් විදියකින් අපේ රිපීට් ටුවරිසම් වලට මේක අවශ්‍ය වෙනවා. ඒ වගේම සෝෂල් මීඩියා අද එක තැනක වැරද්දක් වුණොත් ලෝකයම දැනුවත් වෙන්න පටන් ගන්නවා. හැබැයි හොඳ දේවල් ඉතමත් හිමින් සීරුවේ තමයි ලෝකයට ඒක දැනුවත් වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒක කරුණා කළා මේක පටන් ගන්න මේ කරන්න ඕන එක. මොකද මේක රටේ අපේ ණය බරතාවෙන් එළියට එන්න පුළුවන් ලොකුම කර්මාන්තයක් තමයි ඔබතුමා තුළ තිබෙන්නේ. ඒ නිසා මේක අපි පාවිච්චි කරමු හරියට. එදා රනිල් වික්‍රමසිංහ අපේ හරින් ෆර්නෑන්ඩෝලා ඒ නිර්භීත බය නැතුව වැටිලා තියෙන අවස්ථාවක මේක ආරම්භ කළා ගිය ගමනේ අපි ඒක නිවැරදි කළා තව යන්න පුළුවන් ගමනක් තමයි මා හිතන විදිහට මේ අවශ්‍ය කරන්න අවශ්‍ය වන්නේ. ඒ වගේම තමයි ප්‍රොමෝට් ශ්‍රී ලංකා. අද බැලුවොත් ඉන්දියාවේ ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා කියාවි, අපි ඉන්ඩොනීසියා ගියොත් මේකේ මිරකල් ඔෆ් ඒසියා කියාවි. අපටත් මේ වගේ සටන් මේව තියෙනවා. ලෝකේ හොඳම රටක් ලෙස අද මේ මේ මෑත මාස 12 තුළ නොයෙක් අවෝඩ් දිනලා තියෙනවා. නමුත් අපි ප්‍රොමෝට් කරන එක අපේ ක්ෂේත්‍රය තුළින්ම අපේ ඉන්ඩස්ට්‍රි ටුවරිස් ඉන්ඩස්ට්‍රියකින් අය තමයි පසුගාමි ස්වරූපෙන් ගමන් කරන්නේ. ඒ නිසා කරුණා කළ මේ සම්බන්ධයෙන් ඔබතුමාලා ඒ අය කැඳවලා මේකට දේශපාල නායකත්වය දිය යුතුයි කියන එක මම මේ අවස්ථාවේදී හෙළිදරව් කරනවා. ඒ වගේම ඇමතුමා මම හිතන විදිහට ඕන රටකට යන අවස්ථාවේදී අන්තිම රටට එනකොට ඩියුටි ෆ්‍රී ෆැසිලිටි එක පාවිච්චි වෙනවා. මේ රටේ තියෙන එක අද ඔබතුමාලාගේ එයාපෝර්ට් එකේ තියෙන රෙන් ක්‍රමයේ තුල ඉතාමත් අධික මට්ටමකට තිබෙනවා. මේකම සාපේක්ෂව බැලුවොත් දුබායි වල හරි සිංගප්පූරු හරි තායිලන්තේ මේක 100%ට 25%ක අඩුවෙන් තිබෙන්නේ. අපට අවශ්‍ය වෙන්නේ පුළුවන් තරම් මෙහි තියෙන ක්වොන්ටිටි එක වැඩි කරන්න පුළුවන් හැකියාව තිබ්බනම්. අපි කියපුකෝ කොළඹ තියන්න පුළුවන් නම් පිටරට අයට ඇවිල්ලා අරන් යන්න ලිමිට් එකක් නැතුව ඒ පිටරට අයට ලංකාවේ අයට නෙමෙයි. ඒ වගේම යාපනයේ තියෙන ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එක ඒකේ යාපනයේ ඉඳන් ඉන්දියාවේ ඉඳන් කට්ටිය ඇවිල්ලා මේකේ මත්පැන් වෙන්න පුළුවන්, රත්තරන් වෙන්න පුළුවන්, ගන්න පුළුවන් අවස්ථාව ඇති කළ දුන්නා නම් මේව තමයි ටුවරිස්ටු අපේ මේ සංචාරක කර්මාන්තේ ප්‍රවර්ධනය කරන්න පුළුවන් වැඩපිළිවෙළක්. නමුත් අපිට පේන්නේ නැහැ. මේව රජයේ නිලධාරීන් මීට වැඩි ඕනෑකමින් වැඩ කරන්න ඕනේ කියන එක තිබෙනවා. මේ කණ්ඩායම ඇති කරන එක තමයි තිබෙන්නේ. හැමදේම අපි මේ කැසිනෝ තියාලා ඒක තුලින් වර්ධනය වෙනවා කියලා කිව්වොත් ඒක ඔව් ඩිෆෝල්ට් ස්ට්‍රැටජි එක යනවා. හැබැයි අද කැසිනෝ හැමතැනම තියෙනවා නේද? අද මාලදිවයිනේ, අද සවුදි අරේබියාවේ මම දන්න විදිහට ඒ වගේ එකක් තියෙනවා නේද? අපේ හිස්පුල්ලාමතුමා මේව අහලා තියෙන. ඒ කියන්නේ ඒ වගේ රටවල් වෙනස් වෙනවා නම් මේක දැන් මේ රටවල් වලට සීමිත රටවල් වලට විතරක් මේක මේ සීමා වෙලා තියෙන රටවල් නෙමෙයි. අද ඔක්කොම විවෘත වීගෙන යනවා. ඉතින් ඒ අවස්ථාවේදී අපි මීට වැඩිය ඕනේ කමින් මේ සංචාරක කර්මාන්තේ ගේන්න පුළුවන් වැඩපිළිවෙළ ඇති කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි හොටෙල් ඇරුවාම ගන්න අමාරුම එක. දැන් මම සිගරට් හරි මේ මත්බැ බොන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ. නමුත් බොන කට්ටිය මේ සංචාර කර්මන්තේ ගේන අය කියන්නේ අවුරුදු දෙකක් තුනක් යනවා මේ මේ තියෙන ලියාපදිංචි කිරීමක් ඇතිකරන්න. ඇයි ඔබතුමා බය නැතුව මේක සංචාර කර්මන්තේ ගේන්න පුළුවන් නම් ඩොලර් මෙච්චර ප්‍රමාණය ගේන්න පුළුවන් නම් දෙන්න ලයිසන් එක. ඒකට යම් විදියෙ මුදල් ප්‍රමාණයක් අරන් දෙන්න. මේක කොහොමත් මාස 6ක් තිබ්බොත් ඔය සර්ටිෆිකේෂන් කොහේ යාරි ගෙවලා ගන්නවා. ඉතින් ඊට වැඩිය නිල වශයෙන් මේ රටට සත්කාරක කර්මාන්තේ ගේනවා නම් යමක් කරන්න පුළුවන් නම් ඒක තුළින් ඇති කිරීමක් තමයි අවශ්‍ය වන්නේ. ඒ නිසා මා මේවා කියන්නේ ඉදිරියක්මක් සහිතව. අපි අවුරුදු 27ක් 28ක් පාර්ලිමේන්තේ කතා කරලා අවුරුද්දෙන් අවුරුද්දට ඔය ලැබෙන අයවැයතුනේ එන අදහස් තුලින් අපිට පේන්නේ කතා කරන එක අවුරුදු ගණනාවක් මේකම කරනවා. ප්‍රශ්නේ ආකාරෙම හිර වෙලා තිබෙනවා. ඉතින් අපි වෙනසක් ඇති කරන්න අවශ්‍යයි. මේක තමයි මා හිතන විදිහට අවශ්‍ය වන්නේ. ඊට පස්සේ මේ රටට වීසා ලබා ගන්න ක්‍රමය මා හිතන විදිහට එදා හරින් ෆ්‍රෑන්ඩෝ මැතිතුමා මේ සම්බන්ධයෙන් වීසා ෆ්‍රී තත්ත්වයක් ඇති කරාම යම් විදියෙන් ප්‍රබල උනන්දුතාවයක් ආව ලංකාවට එන්න ඕනේ කියලා. Visa fee is a very important one, especially for European tourists who feel that going to an embassy there and trying to get a visa is a difficulty. So as a result, visa on arrival is something which even we would like to, if we say we are going to Singapore, there is no visa problem. So utilize that as a selling factor that is there. I'm sure these are the ways that we can basically encourage and increase the tourist number that is there in this country. Then, අපිට තව මේකේ නෙගටිව් පැත්තක් තියෙනවා. දැන් බලන්න මෙතන පැල්වත්තේ අපි ගියොත් මේ රෝහල යන පැත්තේ රුසියානු කාන්තාවක් මේ වීසා එකක් අරගෙන බැඳලා ඉන්නේ ලාංකිකෙක්. ඒකේ බත් පැකට් විකිණනවා. මේක සංසාර කර්මන්තේ කොටසක්ද? මෙන්න මේ වගේ නෙගටිව් ඒවාත් තිබෙනවා. ඒ නිසා මා කියන විදිහට මේ වීසා එක නැති කරන එක නෙමෙයි තියෙන්නේ. නමුත් මේක පරිපාලනය කිරීම අවශ්‍ය වන්නේ. මේවා තමයි මා හිතන විදිහට මම නම් හිතන්නේ ලෙහෙසි වීසා සිස්ටම් එකක් ඇති කළ යුතුයි. මේක වැඩි දරුණු කරන්න ගියොත් අපිට ලැබෙන්න තියෙන ඒවාත් නැති වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට තියෙන ක්‍රමවේදයක් ඇති කරන්න. දැන් මේ රටේ අපි ගියොත් දකුණට පොයින්ට් ඔෆ් සේල් මේ කියන ක්‍රෙඩිට් කාඩ් එකකින් අද මේ රටේ බිලක් තියෙන්නේ මහ බැංකුවේ තියෙන බැංකු ක්ෂේත්‍රයට යන්නේ නැහැ. මේක යන්නේ රුසියාවට හරි ඊශ්‍රායලයට හරි වෙනින් රටක ඒ වගේ තැනකට බැංකුවකට යන සල්ලි ප්‍රමාණයක් තමයි යන්නේ. ඒතකොට මේ රටේ වැට් එක වෙන්න පුළුවන්, සෙස් එක වෙන්න පුළුවන්, පැල් එක වෙන්න පුළුවන්. අපේ ලාංකිකයන් 125ක් බැංකු පොලිත් අරගෙන මේ සම්බන්ධයෙන් අන්තිමට වෙන්නේ කිසිම බද්දක් ගෙවන්න නැතුව මේ සංචාරකයා ඒ අයගේ සල්ලි රටින් පිටත් යන එක රටට හානියක් වෙනවා නෙමෙයිද? ඉතින් මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික දැනුමක් තිබෙන නිසා තමයි මම කියන්නේ අපට අවශ්‍ය වන්නේ මේ රටේ ණයබරතාවය 2028 වෙනකොට ගෙවන්න තිබෙනවා. US ඩොලර් බිලියන් 8ක් 9ක් අවුරුද්දට ගෙවන්න තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් අපේ අපනයන කිරීමක් විතරක් නෙමෙයි, සේවය අපනයන කිරීමක් විතරක් නෙමෙයි, මේ සංචාරක කර්මාන්තයෙන් උපයන ඒ බදු තුලින් තමයි අපට මේක පුළුවන් තරම් ඉක්මනට එළියට එන්න පුළුවන් වන්නේ කියන එක මේ අසීමාපේ මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි ඇමතිතුමා ඔබතුමා දැක්කා සීගිරිය අද නොයෙක් ලෝකයේ අපේ යම් විදියෙන් අවෝඩ්ස් දිනලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී මම කියනවා ඩේලි මීර පත්‍රයේ ජනවාරි 16 තිබ්බා සීගිරිය not open for night visits. දැන් ඇමතිතුමා මේ සම්බන්ධයෙන් මේක අපේ පරණ රජුරුළු හදලා මේ සීගිරිය එදා හදලා අද මේක සංචාර කර්මන්ත විකුණන්න පුළුවන් තැනකට විවෘත වෙලා තියෙනවා. දැන් මේකේ අපේ දැන් ඉන්න රජ නිලධාරීන් මේකේ රෑ 6ට පස්සේ යන්න බෑ කියන මේ වගේ දේවල් ඇති කරන්නේ ඇයි? ඔබතුමා හෙටම පටන් ගන්න පෑන් පාරින් අස්සම් කළා වෙනම දෙපාර්තමේන්තුව වෙනම කම්පැනියක් අතර ඇරලා මේ පොල්මන් තමයි රජ නිලධාරීන් වශයෙන් කටයුතු කරන්නේ. මම කියන්නේ මේක පෑවිසර විවෘත කරන්න. උදේ අනේක කෙනාට ඩොලර් 5ක් කරනවා, රෑ අනේක ඩොලර් 50ක් මෙව කරන්න. ඇයි යන්න බැහැයි කියන්නේ? මීට වැඩි හොඳයි අපේ රජයේ වැඩිපුර ඉන්න තැන්වල ඉන්න කට්ටිය දාන්න පැය 24ක්. අපිට එදා hina වුණා CW එක පැය 20ක් වැඩ කරාම අද ඒක තමයි පැවැත්ම. අද හැම කම්පැනි අද හැම සුපර් මාකට් එකම ඒක තමයි ගමන් කරන්නේ. එදා අපි අවුරුදු 15කට ඉස්සලා කියපු දේ අද කොවිඩ් එක ආවම ඒක තුලින් ගමන් වුණා නෙවෙයිද? ඉතින් අවුරුදු 25කට ඉස්සලා වෙනේවා මේ රට ගෙනාම ඒක සාපයක් ලෙස සලකන්න එපා. ඒක අපි ඉදිරි දැක්මක් ලෙස සලකන්න. ඉතින් මේක පුළුවන් නම් වහාම සීගිරිය ලයිට් ඇන්ඩ් සවුන්ඩ් ෂෝ මේව තමයි කයිරෝ ඊජිප්තුවේ තියෙන්නේ. මේ වගේවා දැන් ලෝකේ වරප්‍රසිද්ධ ලැබලා තියෙනකොට දැන් මම දැක්කා මේකේ සීගිරිය Sigiriya Sri Lanka's majestic rock fortress and surrounding wonders has the world's most welcoming city for 2025. ඉතින් මේ වගේම මං හිතන විදිහ සීගිරිය මුල් කොටගෙන ලංකාවට එන්න පුළුවන් මේ වගේ awards 10ක් මේ මාස 12 තුල දිනලා තිබෙනවා. ඒ නිසා බංකොලොත් වීමේ එක විදියකින් රට බංකොලොත් උනා කිව්වහම මේ මොකද්ද මේ බංකොලොත් ඇතුළේ දින රට බලන්නවත් සංචාරකයන එක මා හිතන විදිහ අපි හරි මාර්ගයට විකුණලා කටයුතු කරන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම ඇමතුමා මේ නියෝජ කතානායකතුමනි මා හිතන විදිහට අපි පුළුවන් තරම් මේ එන්ටර්ටේන්මන්ට් දැන් මේවා වැරදි විදිහට අර්ථකථන කිරීම නොවේ තියෙන්නේ. නමුත් ලංකාවට 8ට 9ට පස්සේ මේ රට වහලා තියෙනවනේ සුද්දෙක් මේ රටට එනවද? අපට අවශ්‍ය වෙන එක නිල වශයෙන් හරි මට්ටමට මේක අනිත් රටවල් කොහොමද සංවර්ධනය වෙන්නේ ඒ වගේ හොඳ ගුණාංග පාවිච්චි කරන එක. ඒ වගේම 10ට 11ට මේ රට වහලා වැටෙනකොට එතකොට මොනවද කරන්නේ? ඉතුරුයි ගිහිල්ලා මේ රටේ යම් විදියකින් සංචාරක කර්මාන්තයේ වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ගෙනියන්න අවශ්‍යයි. ඒක නිසා අපට මෙහි මේකේ cultural shows වෙන්න පුළුවන්, මේකේ wedding groups වෙන්න පුළුවන්. ඒව ඇති කිරීම තමයි මා හිතන විදිහට ඇති කරන්න තියෙන මේ අවස්ථාව.
Honorable Ravi Karunanayaka, you have 2 more minutes.
Honorable Gayantha Karunathilaka gave me 4 minutes on the opposition time. ඉතින් ඒ සම්බන්ධයෙන් මා කියන විදිහට අපේ Facebook එක පාවිච්චි කරන්න අවශ්‍ය මොකද හුඟ තැන්වල ගිහම අද මේ Instagram වල කියයි Facebook වල කියයි මා හිතනවා අපි නෙගටිව් සමහරකට මා හිතන විදිහ මේ නෙගටිව් ඇස්පෙක්ට් හැබැයි මේක පිටරටට මෙන්න මේ වගේ සයිට්ස් ගිහා මෙන්න මේ වගේ තියෙනවා කියලා කියන එක මා හිතන විදිහ අපි පාවිච්චි කරන්න ඕනේ. ඒතර high value tourism වලට අපි ආ යුතුයි. අද සාමාන්‍ය ලක්ෂ එකහමාර දෙකක් වියදම් කරන සංචාරකයගේ අපි මේක තල්ලු කරන්න අවශ්‍ය අපි අසල්වැසි රට මෝල්ඩිව් රටේ US දවසකට US මිලියන් 500ක් 600ක් පාවිච්චි කරනකොට ලංකාවට ඇවිත් US 50යි 75යි වියදම් කරන්නේ. මොකද්ද මේ දෙක අතර වෙනස? එහෙ තියෙන දූපතක් එහෙ තියෙන මුහුදක් විතරයි. හැබු මෙහි හැම දෙයක්ම තියාගෙන ඒකට 10%කට වැඩි අඩුවේ මෙහි ගෙවන්නේ මොන අපරාධයකට කියන ප්‍රශ්නයක් අපි අහනවා. ඒ වගේම අපට මේ shopping කියන අපි කිව්වොත් තායිලන්තයට හරි සිංගප්පූරුවට හරි මලේසියාවට යනවා කියලා කිව්වොත් එතන යම් විදිහේ මේක වෙළඳාම් කිරීමේ ස්වරූපයක් ඇති වෙනවා. ඉතින් අපිත් මේ වගේ දේවල් ඇති කරන්න අවශ්‍යයි. එදා ලංකාවට එනකොට නයිට් මාකට් ගැන කතා කරේ ඕවා ඉමියුලේට් කරා සිංගප්පූර් වල හරි පුකෙට් වල හරි තායිලන්තයේ තියෙන දේවල්. නමුත් අද ඒව සම්පූර්ණයෙන්ම ගල් ගැහිලා මේක හොර ගුහාවල් වලට බවට පරිවර්තන වෙලා තියෙන එක තමයි අද සංචාරකයෝ කියන්නේ. ඒ නිසා අපි මේක අප්මාකට් කරමු. අපි මේව වැඩි දියුණු කරලා ඒ සම්බන්ධයෙන් අපි හරියාකාරව සංචාරකයෝ මේ රට ගේන එක තමයි අවශ්‍ය වෙන්නේ. ඒතර මයිස් මීටින් ඉන්සෙන්ටිව්ස් කොන්ෆරන්සස් එක්සිබිෂන් කියන සෙන්ටර් එක ඒවා අපි නැවත ලංකාවට ගේන්නම අවශ්‍යයි. මේව තුලින් තමයි අපි වැඩි දියුණු කරන්නේ. Then I get back to the most important one that you represent, which is the foreign affairs. I think this is the bridge that you can connect between Deputy Speaker, Sri Lanka and the world. And I guess the talented minister can basically, he knows how to basically get the message across. But the problem is that we must be having the thrust to get this forward. The Sri Lanka's foreign policy must be dynamic, proactive and robust, forward-thinking and centered on national interest. After all, we must be friends with all and enemies with none. By prioritizing economic diplomacy, regional leadership and global strategic partnership, Sri Lanka can enhance its position in the world with system with the world. Now this is where the importance that takes place. All our foreign policy should be fashioned with the domestic policy requirement. Api, the most important one, I think, Honourable Minister, is the strategic non-alignment and the pragmatic approach. Let's not only talk of non-alignment. We must basically ensure that we project and leverage our country with our geographical location in order to ensure that we take maximum use of our location. Now we must engage with the superpowers like our neighbor that is there, which is economically galloping forward. I mean, it is a lion that is roaring at the moment. It's not a lumbering elephant that can basically say. So India, then China, European Union, the USA, Japan, Korea. Let's not put bars and say this is left, this is right, this is center. We must embrace the world and take Sri Lanka so that we can position ourselves, that we are able to exploit the opportunity that is before us. Look at Singapore. They were nothing 30, 40 years ago. They looked at Sri Lanka and said, look at what JR is doing in 77, 78. But then Lee Kuan Yew comes in 88 and says, this is what I thought 20 years ago. For God's sake, let us not be what Sri Lanka is when they saw the strikes that are on. And now that strikes are something of the past, I hope this never repeats itself back again. So we must ensure that we exploit the opportunity that investments are brought in. Then look at the regional economic integrations that are there. We must get ourselves in ASEAN. We must look at BIMSTEC. We must look at the BRICS, the Indian Ocean Rim Association. Then the Regional Comprehensive Economic Partnership for Market Access. Now today, you have the free world that is led by Donald Trump for the second time. He is basically, when the world was talking globalization 10, 15 years ago, today he's talking deglobalization. So if we look at market access and having our textiles, our exports going to USA, which is the biggest, you don't basically need aid itself. The trade that America gives helps us to ensure that we have almost 800,000 people working in direct and indirect employment into the US on this basis. So we have got to be taking heed of what is going on. When you're having the tariff wars, we are basically having non-tariff barriers that are coming in from other areas. Let's position yourself. I saw you talking that today we are in a globalized world. I'm happy to see that you all have basically embraced this thinking. And that's the way that we have got to go. There's no point cursing the dark. Let's light that light the candle that can give us the light that is there to take Sri Lanka to the world that is expected.
Honorable Ravi Karunanayake, you have one more minute. Take into your account to extra
Speaker,
4 minutes.
I'm sure with your Colombo district affinity that I can get 1 to 2, 3 minutes more so I can get my message across that will help you to ensure that we get this message across, my Deputy Speaker. So on that basis, all that I want to do is to ensure that we use this as a diplomatic hub. Now today, we must be having a close relationship with India. After all, we are just 1 hour away. There's no point basically frowning and basically having a different opinion and be trying to be friends with people that are 10, 15, 20 hours away. Let's ensure that we have economic friends, that we have regional friends, and we have the world at large. As I said, we must be friends with all, enemies with none. So on that policy, let's see as to how we can look at. Then we look at the economic diplomacy and the trade diversification. Now, this is the best time that you've got to look at brand Sri Lanka. You look at Sri Lanka coming out of our bankruptcy. So as a result, we have a wonderful opportunity to tell the world, when Donald Trump is talking about deglobalization, please ensure that you help poor, you know, countries that are poor, where we have a rich human value, but low in financial value. So let's project ourselves that we are able to put this country into the world map through the trading process, through diversification, through trade as a basis that we can take forward. I'm saying this. After all, we are talking of Sri Lanka. We might be in different political agendas. We might be in different political corridors. But at the end of the day, Sri Lanka needs and it has got to have the people coming out. They have been suffering too long. 77 years of independence from the colonial people. But have we got economic freedom is the question that many ask, Deputy Speaker. And then the question of free trade agreements. Market access is the best way forward. When you all were in the opposition, you had a different opinion. We were basically accelerating. This has market access because unit cost coming down would basically become more competitive. More competitive means more export. More exports means more dollars. More dollars means less of bankruptcy that is there and quicker to come out of the bankruptcy. So on that basis, when the country, we are a nation of poverty in an ocean of prosperity. So, Deputy Speaker, we must ensure that we come out of this in the manner that we have got to ensure to Sri Lanka that we always speak on political platforms. So, Deputy Speaker, I can see you trying to get the message across. But let us use our tourist diplomacy, our financial diplomacy. We use the financial diplomacy to its best. I know IMF is a hard matter to accept. But the situation is not a panacea of all ills, but when you go into bankruptcy, it is IMF that needs to get the endorsement to come out of this. So now that we have got this financial diplomacy, tourism diplomacy, let's use the country for the economic integration, like what I said for economic diplomacy, like what Singapore did with trade agreements and investment promotion, what South Korea did for export diversification, Germany did for public-private partnership. United Arab Emirates is a standing example how they marketed themselves from a desert which basically didn't have water, only had camels and the desert that was there. But today, it is a vibrant one. We have 80 million tourists that goes through Dubai airports on an annual basis. And then China on the Belt and Road Initiative basis. Look at India. They have $10 billion of trade that will be there in 2030. If we, Sri Lanka, can get 1 to 2% of that, Honorable Deputy Speaker, your life and I will be so much happier. We can win Colombo District on, and we can ensure Sri Lanka is on the path to progress and ensure that the Sri Lankans get a better tomorrow. So I thank you for giving all the time that is there. So let's unite on this basis. Let's get the country out of the bankruptcy that we're there. We have got to be proactive. Let's be radical. Ensure tourism is made to be progressive. Ensure that the government servants are told to live not in the dead past but in the unborn future with new strategy. And ensure that is where Sri Lanka comes out of it. Let's not only be rhetoric. Let's walk the talk. Thank you.